අයබෝවන් ආදරණීය දුවේ පුතේ, මේ සූදානම අද දවසේ බුද්ධ ධර්මයේ පාඩම ඔබ වෙත ගෙන එන්න. අද දවසේ බුද්ධ ධර්මයේ පාඩම ඔබට කියලා දෙන්න ඇවිත් ඉන්නේ බදුල්ල ඌව මහා විද්‍යාලයේ සුසන්ත කලණසිරි කුමාර ලියනගේ ගුරුපියාණන්.
සුබ දවසක් දුවේ පුතේ. මේ දිනවල ඔබ අප හැම දිනාම නිවසලට වී ආරක්ෂිතව සිටින විට නිවසේ සිට අධ්‍යාපන කටයුතු වල නිරත වන ඔබ ඌව ප්‍රජා ගුවන් විදුලි සේවයේ වටා එක් රොක් වී අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. එහෙම නේද දරුවිනි? ඔබට ලැබී තිබෙන කාලසටහනට අනුව දැනටමත් ඔබ මේ මොහොත වන විට අද දවසේ අදාළ පාඩමට ඔබ සූදානමින් නැති. අට ශ්‍රේණියේ ඉගෙනුම ලබන දූල පුතාලා බුද්ධ ධර්මයේ විෂයට අදාළ පෙළ පොතත් අවශ්‍ය තොරතුරු සටහන් කර ගැනීමට අභ්‍යාස පොතත් පෑනත් සූදානම් කරගෙන ඇති කියලා හිතෙනවා. එහෙම නේද දුවේ පුතේ? අට ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඔබට ඉතා වැදගත් වටිනා පාඩමක් කියලා දෙන්නයි මගේ මේ සූදානම. ඔබත් ඒ සඳහා සූදානම් වෙන්න. අපේ වීදාගම මෛත්‍රී හිම්පාණන් වහන්සේ විසින් රචනා කරන ලද ලෝවැඩ සඟරාවේ ලස්සන කවියක් තියෙනවා. ඒ කවිය අපි අහලා බලමු නේද? සිරිමත් බඹසිර සිහිපා පිසිනා සැරියුත් මහමුගලන් පිළිවෙලිනා පිළිවෙත් සරු මහා සඟ ගාන සොබනා මුදුනත් බැඳ වාදී නිමි බැති පෙමිනා. දුවේ පුතේ, ලෝවැඩ සඟරාවේ සඳහන් මෙම කවියෙන් අදහස් වන්නේ පිළිවෙත් පුරන සෝභමාන වූ මහා සංඝරත්නයේ පිළිබඳව. මේ සම්මා සම්බුද්ධ ශාසනයෙහි පැවැත්ම හා ව්‍යාප්තිය පවතින්නේ මහා සංඝරුවන නිසයි. මේ සම්බුද්ධ ශාසනයේ සුවිශේෂ තැනක් සැරියුත් මුගලන් දෙනම වහන්සේට හිමි වෙනවා. අද මේ දරුවට කියලා දෙන්න සූදානම ඒ සුවිශේෂී වූ චරිත දෙක සම්බන්ධවයි. එහෙමනම් දුවේ පුතේ, අද පාඩමේ මාතෘකාව අගසව් දෙනමගෙන් උගනිමු යන මාතෘකාව ඔබේ පෙළ පොතේ 41 වෙනි පිටුවේ 6 වෙනි පාඩම බලන්න. සැරියුත් මුගලන් දෙනම වහන්සේලා ගිහි කාලය ගත කළ ජීවිතයත් පැවිදිවීමෙන් පසු ගත කළ ජීවිතයත් පිළිබඳව තොරතුරු අපි ටිකක් හොයලා බලමු. දුවේ පුතේ, දඹදිව රජගහ නුවර උපතිස්ස කියලා බමුණු ගමක් තිබුණා. මේ බමුණු ගමේ මහාසාර කියලා බමුණු කුලයක් තිබුණා. මේ මහාසාර බමුණු කුලයේ සාරි නම් බැමිණියට උපන් වැඩිමහල් පුතා උපතිස්ස නමින් හැඳින්වුණා. වැඩිමහල් පුතා උපතිස්ස නමින් හැඳින්වුණා. ඒ වගේම උපතිස්ස නම් ගම සමීපේ තවත් බමුණු ගමක් තිබුණා. ඒ ගමේ මහාසාර නම් බමුණු කුලයට අයත් මොග්ගල්ලාන නම් බැමිණියට උපන් පුත්‍රයා කෝලිත නමින් ප්‍රසිද්ධියටපත් වුණා. මේ උපතිස්ස හා කෝලිත යන දෙදෙනා හොඳ කලන මිතුරන් වශයෙන් කුඩා කාලයේ සිටම මිත්‍රත්වයෙන් යුක්තව කටයුතු කළා. කලන මිතුරෝ කියලා කියන්නේ යහපත් මිත්‍රයෝනේ. මේ දෙදෙනා තවත් මිතුරන් කීප දෙනෙක් සමග රජගහ නුවර වාර්ෂිකව පැවැත්වෙන සැණකෙළියක් බැලීම සඳහා ගියා. මේ සැණකෙළිය හැඳින්වුනේ ගිරග්ග සමජ්ජ කියලා. මොකද්ද ගිරග්ග සමජ්ජ? මේ සැණකෙළිය බලන හැම දෙනෙක්ම සතුටු වුණා. මේ ගිරග්ග සමජ්ජ කියන සැණකෙළිය බලන හැම කෙනෙක්ම සතුටු වුණා. මේ උපතිස්ස කෝලිත දෙදෙනාටම හිතුනේ මේ විනෝදාස්වාදය අර්ථාන්විත දෙයක් නොවේ කියලා. විනෝදාස්වාදය අර්ථ සම්පන්න දෙයක් නොවේ කියලා හිතුණා. කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය තමයි දුවේ පුතේ දුකට සැපට පිහිට වෙන උපකාර කරන මිතුරාගේ දියුණුව වෙනුවෙන් කැපවෙන ඒ වගේම මිතුරාට අනුකම්පා කරන ස්වභාවය. එවැනි ස්වභාවයෙන් යුත් මිතුරන් හතර දෙනෙක් පිළිබඳව කියවෙනවා. පළවෙනි මිත්‍රයා වශයෙන් තමයි සලකන්නේ උපකාරක, දෙවෙනියා සමාන සුඛ දුක්ඛ, තුන්වෙනියා අත්තක්ඛායි, හතරවෙනියා අනුකම්පක. මෙන්න මේ කියන උපකාරක, සමාන සුඛ දුක්ඛ, අත්තක්ඛායි, අනුකම්පක කියන මේ කල්යාණ මිත්‍රයන්ගේ ස්වභාවය අපට මේ දරුවෝ ඊට කලිමුත් ඉගෙනගෙන තියෙනවා. මේ දෙදෙනා හොඳ කලණ මිතුරන් නිසා එම මිතුදමේ ප්‍රතිඵල මේ දෙදෙනාගේ ක්‍රියාදාමයන් තුලින් පැහැදිලිව පෙන්දුම් කරනවා. මේ දෙදෙනා එවකට විසු ප්‍රසිද්ධ ගුරුවරයෙක් වූ සංජේනම් පිරිවැජියා වෙත ගිහිල්ලා පැවිදි වුණා. මොහොතින් මොහොත මරණය කරා ළඟා වෙන නිසා මේ ජීවිතය පිළිබඳව කල්පනා කරන්න පටන් ගත්තා. නැටුම් ගැයුම් වැයුම් වලින් ලබන හුදු විනෝදාස්වාදයෙන් ප්‍රයෝජනයක් නොවන බව තේරුම් අරගෙන මේ කට්ටිය කටයුතු කළා. එහෙත් මේ සංජය පිරිවැජියාගේ සියලුම ධර්මයන් ඔහු ඉගෙන ගත්ත, ඔහු දන්නා කියන සියලුම ධර්මයන් පිළිබඳව ඉතා ඉක්මනින් ඉගෙන ගත්තා. ඒත් සෑහීමකට පත්ුනේ නෑ මේ දෙන්න. මේ දෙන්න කල්පනා කරා වෙන වෙනම විමුක්තිය සෙවීමේ මාර්ග හොයාගෙන ගියා නම් හොඳයි කියලා තීරණයකට ආවා. මෙහෙම දෙදෙනාම එකඟතාවයකට ඇවිල්ලා මේ දෙදෙනා කතිකා කරගන්නට යෙදුනේ. අප දෙදෙනාගෙන් යමෙකු පළමුව විමුක්තිය ලදහොත් හොයාගත්තොත් ඒ බව අනිකාටද දැන්විය යුතුයි. මෙහෙම කියලා මේ දෙන්නා කතා කරගෙන මාර්ග දෙකක ගමන් කළා. මාර්ග දෙකක ගමන් කළා. මේ උපතිස්ස පිරිවැජියා ගමන්ගත් මාර්ගයේදී රජගහ නුවර බොහොම ප්‍රසන්න සාන්ත ඉඳුරන් නැති පැවිදි උතුමෙකු මුණ ගැහුණා. මේ උපතිස්ස පිරිවැජියාට පැවිදි උතුමෙක් මුණ ගැහුණා. උන්වහන්සේ පිඬු සිඟා වඩින අවස්ථාවේ තොරතුරු විමසීම සුදුසු දෙයක් නොවේ කියලා හිතලා මේ උපතිස්ස පිරිවැජියා උන්වහන්සේ පිඬු සිඟා වැඩමකොට දානේ වැළඳීමට සූදානම් වන තෙක් පිටුපසින් ගමන් කළා. මේ දන් වළඳන අවස්ථාවේ උන්වහන්සේට අවශ්‍ය අප උපස්ථාන ආදිය සිදු කරලා අවසානයේදී මෙහෙම අහනවා. ස්වාමීනි, ස්වාමීනි, ඔබ වහන්සේ ඉතා ප්‍රසන්න සංසුන් ඉඳුරන් ඇතිව සිටින බව මම දැක්කා. මට හිතුනේ ඔබ වහන්සේ කුමන හෝ විමුක්ති මාර්ගයක ගමන් කරන කෙනෙක් කියලා. ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද? ඔබ වහන්සේ කවර ධර්මයක් රුචි කරන්නේද? මෙන්න මේ විදිහට මේ පැවිදි උතුමන් වහන්සේගෙන් උපතිස්ස පිරිවැජිය අහුවට පස්සේ මේ තෙරුන් වහන්සේ සඳහන් කරනවා, ගෞතම බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වී ඇති බවත් උන්වහන්සේ උදෙසා ගිහිගෙය අතහැර දමලා පැවිදි වුණා කියලා කිව්වා. ගෞතම බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙලා ඉන්නවා. ඒ නිසා මම මේ ගිහිගෙය අතහැරලා පැවිදි බිමටපත් වුණා කියලා මේ භික්ෂුන් වහන්සේ සඳහන් කළා. ඊට පස්සේ මේ උපතිස්ස පිරිවැජියා සඳහන් කරේ බුදුන් වහන්සේ කිනම් ධර්මයක් දේශනා කරන්නේද කියලා අහනවා. ඊට පස්සේ මේ භික්ෂුන් වහන්සේ ගාථාවක් දේශනා කරනවා. යේ ධම්මා හේතුප්පභවා තේ සං හේතුං තථාගතෝ ආහ තේ සං ච යෝ නිරෝධෝ ඒවං වාදී මහසබනෝ යේ ධම්මා හේතුප්පභවා තේ සං හේතුං තථාගතෝ ආහ තේ සං ච යෝ නිරෝධෝ ඒවං වාදී මහසබනෝ යම් ධර්මයක් හේතුන් මුල් කොටගෙන උපදීද එම හේතුව තථාගතයන් වහන්සේ දේශනා කළා. එම හේතුව නැතිවීමෙන් ඵලයක් නැතිවෙන බවද වදාළා. ඒ මහා ශ්‍රමණියන් වහන්සේ මෙබඳු දේශනාවක් පවත්වති. මෙන්න මෙහෙම අස්සජී මහරහතන් වහන්සේ උපතිස්ස පිරිවැජියාට දේශනා කිරීමත් සමගම මේ ගාථාවේ මුල් පද දෙක අහනවත් සමගම ඇසූ පමණින් උපතිස්ස පිරිවැජියා සෝවාන් තත්වයට පත් වුණා, සෝවාන් ඵලයට පත් වුණා කියලා සඳහන් වෙනවා. දුවේ පුතේ, මා මුලින්ම සඳහන් කළා කලන මිතුරු කම කියන්නේ මොකක්ද කියලා. ඉතින් මේ උපතිස්ස කෝලිත දෙදෙනා කලන මිතුරන් නිසා දෙදෙනා කතිකා කරගත් ආකාරයටම තමන්ට විමුක්ති මාර්ගයක් සොයා ගැනීමට හැකි වූ විට තම මිතුරාටද එම මාර්ගය පෙන්වා දිය යුතු බව අමතක නොකළ උපතිස්ස පිරිවැජියා තම මිතුරා වූ කෝලිත මුණ ගැසීමට පැමිණ තමා උගත් ධර්මය ඔහුට ප්‍රකාශ කළා. ඒ ගාථාවේ පද හතර ඇසූ පමණින් කෝලිත පිරිවැජියත් සෝවාන් ඵලයට පත් වුණා. බලන්න, මේ දෙදෙනා එක්ව තමන්ගේ ගුරුවරයා වූ සංජේ පිරිවැජියා වෙත ගිහිල්ලා ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙලා ඇති බව සඳහන් කරලා බුද්ධ ශ්‍රාවකයෙකු වීමට අපි ඒ සඳහා යබු කියලා ආරාධනා කළා. එහෙත් දරුවනි, මේ සංජය පිරිවැජියා ශාස්ත්‍රූවරයෙකු විදිහට පෙනී ඉඳලා නැවත ශ්‍රාවකයෙකු වීමේ කැමැත්ත නැති නිසා මේ උපතිස්ස කෝලිත දෙදෙනාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. ඉතින් මේ දෙදෙනා ගුරුවරයාට ඇති ගෞරවය නිසා මේ පණිවුඩය තම ගුරුවරයාටද දැනුම් දුන්නත් සංජය පිරිවැජියා ඒ ප්‍රතික්ෂේප කළා. නමුත් මේ දෙදෙනා ගුරුවරයාගෙන් වින්මිලා තවත් පිරිවැජියන් 250ක් සමග බුදුන් වහන්සේ හමු වෙන්නට ගිහිල්ලා පැවිදි උපසම්පදාව ලැබුවා කියලා සඳහන් වෙනවා. පැවිදි වීමෙන් පස්සේ සාරිනම් බැමිණියගේ පුත්‍රයා වූ නිසා උපතිස්ස පිරිවැජියා සාරිපුත්‍ර නමින් ප්‍රසිද්ධ වුණා. ඒ වගේම තමයි මොග්ගලීනම් බැමිණියගේ පුත්‍රයා වූ කෝලිත මොග්ගල්ලාන නම් යන නමින් පැවිදි වීමෙන් පස්සේ ප්‍රසිද්ධියට පත් වුණා. ඉතින් දුවේ පුතේ, මේ තෙරුන් වහන්සේලා දෙනම පැවිදි වී සති දෙකකට පස්සේ රජගහ නුවර සූකරඛත මොකක්ද සූකරඛත කියන ලෙන මේ ලෙනේදී බුදුරජාණන් වහන්සේ සැරියුත් තෙරුන් වහන්සේගේ බෑන නුවන්වන දීඝනකනම් පිරිවැජියාට මොකක්ද දීඝනක මේ දීඝනක කියන පිරිවැජියාට දේශනා කරන ලද වේදනා පරිග්ඝහ කියන සූත්‍ර දේශනාව අහලා රහත් බවට පත් වුණා. ඒ වෙන විටත් මුගලන් මහරහතන් වහන්සේ නමක් විදිහට එහෙම නැත්නම් රහත් බලයේ රහත් බව ලබාගෙන හිටියා. දුවේ පුතේ මේ දෙනම වහන්සේලා ශ්‍රාවක පාරමී ඥානය සම්පූර්ණ කර තිබූ නිසා බුදුරජාණන් වහන්සේ විසින් සියලුම භික්ෂුන් වහන්සේලා රජගහ නුවර වේළුවනාරාමයට එක්රැස් කරා. මේ අවස්ථාවය සහඳුන්වනවා ප්‍රථම සංඝ සම්මේලනය. මේ භික්ෂුන් වහන්සේලා වේළුවනාරාමයට එක්රැස් කිරීම හඳුන්වන්නේ ප්‍රථම සංඝ සම්මේලනය වශයෙන්. එදා නවම්පුර 15ක පොහොව දිනියත් මේ දෙදෙනා වහන්සේට අග්‍ර ශ්‍රාවක තනතුරු ප්‍රදානය කිරීම සිද්ධුනේ ඔය නවම්පුර 15ක් පොහොව දිනයේදී. සීලමි භික්ෂුන් වහන්සේලා ඉදිරියේදී බුදුරජාණන් වහන්සේ මේ දෙනම වහන්සේට අග තනතුරු ප්‍රදානය කිරීමට හේතුව ප්‍රකාශ කළා. මහණෙනි, පංච වර්ගික භික්ෂූහු යස භික්ෂුව, භද්‍ර වර්ගික භික්ෂූහු, තුන්බෑ ජටිල භික්ෂූහු යන මේ සියලු දෙනාම අනෙකක් පතාම පින් කළා. අගසව් තනතුර පැතුවේ නැහැ. එහෙත් සැරියුත් මුගලන් දෙනම අගසව් තනතුර පතාම පෙරුම් පිරුව. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ අතීත කතා ප්‍රවෘත්තිය මේ සියලු භික්ෂුන් වහන්සේ ඉදිරියේදී පැහැදිලි කරමින් සරියුත්තරුන් වහන්සේ ප්‍රඥාවන්ත භික්ෂුන් අතර අගතනතුරත් මුගලන් තෙරුන් වහන්සේ ඉරිදිමතුන් අතර අගතනතුරත් යන තනතුරු සඳහා පත් කරමින් ඒ වගේම සරියුත්තරුන්ට ධර්ම සේනාධිපති තනතුරටද පත් කිරීම සඳහා බුදුහාමුදුරු කටයුතු කරා. ඉතින් දුවේ පුතේ මේ සැරියුත් මහරහතන් වහන්සේගේ ඇති ධර්ම දේශනා හැකියාව බුදුරජාණන් වහන්සේගේ පැසසුමට පවා ලක් වුණා. බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවලදී ඒ බව අගය කරලා තියෙනවා. බුදුන් වහන්සේ සඳහන් කළ මහණෙනි, චතුරාර්ය සත්‍ය ධර්මයේ සවිස්තරාත්මකව දේශනා කරන්නට ඉතා හොඳින් විග්‍රහ කරන්නට සැරියුත්තර නුව බෙහෙවින්ම සමත්. ඒ මැනවින් පැහැදිලි කිරීමේ හැකියාවක් උන්වහන්සේට තියෙනවා කියලා සඳහන් කළා. දුවේ පුතේ, සැරියුත් මහරහතන් වහන්සේගේ ගුණ සමුදාය අතර ඉතා විශිෂ්ට ගුණයක් ලෙස අසීමිත ගුරු ගෞරවය කාගේත් පැසසුමට ලක් වුණා. තමන් වහන්සේට නිවන් මඟ පෙන්වා දුන් අස්සජී මහරහතන් වහන්සේ තමන්ගේ මුල්ගුරුවරයා උන්වහන්සේ වැඩ සිටින දිසාවට තෙවරක් නමස්කාර කර ඒ දිසාවට හිසලා සැතපුණු බව සාරිපුත්ත අපදානයේ සඳහන් වෙනවා. ඒක මෙන්න මෙහෙමයි. සෝ මේ ආචරියෝ ආසි අස්ස ජීනාම සාවකෝ යස්සං දිසායං වසති උස්සී සම්හි කරෝ මහං. මේ ගාථාවෙන් කියවෙන්නේ දරුවනි, මාගේ ආචාර්යවරයා වූ අස්සජීනම් බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ කිසියම් දිසාවක වෙසෙද්ද මම ඒ දෙසට හිසලා සැතපෙමි. කියලා තමයි මේ ගාථාවෙන් අදහස් වන්නේ. ඒ වගේමයි දුවේ පුතේ සැරියුත් තෙරුන් වහන්සේගේ නිහතමානී බව කොතෙක්ද කියනවනම් උන්වහන්සේ කුඩා සාමණේරයන් වහන්සේ නමක් පෙන්වා දෙන අඩුපාඩුවක් වුවත් පිළිගැනීමට තරම් නිහතමානී වුණා. කුඩා සාමණේරයන් වහන්සේ නමක් පෙන්වා දෙන අඩුපාඩුවක් වුවත් පිළිගන්න තරම් නිහතමානී පුද්ගලයෙක් වඩපත් වුණා. එක දවසක් සැරියුත් තෙරුන් වහන්සේ සක්මන් මළුවේ සක්මන් කරමින් සිටින අවස්ථාවේ උන්වහන්සේගේ සිවුරේ කොණක් බිම ඇතිල්ලෙනවා. දුටු සාමණේරයන් වහන්සේ, උන්වහන්සේට අවුරුදු 7යි, මේ 70 සාමණේරයන් වහන්සේ සිවුරු කොණ බිම ගෑවෙන බව පෙන්වා දුන් පසු එම අවවාද හිස් මුදුනින් පිළි අරගෙන නිහතමානීව සිවුර සකස් කරගෙන උන්වහන්සේ බුදුන් වහන්සේ වැඩ සිටි දිසාවට නමස්කාර කරලා තියෙනවා. බුදුහාඳුර වැඩ හිටපු දිසාවට නමස්කාර කරලා තියෙනවා. ඒ තරමට උන්වහන්සේගේ නිහතමානී ගුණයෙන් යුතු බව අපට තවත් උදාහරණ අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ බව සඳහන් වෙනවා තදහූ පබ්බජිතෝ සන්තෝ ජාතියා සත් වස්සිකෝ සෝපිමං අනුසාසීය පතිගන් හාමි බුද්ධනා ඕවාද සිප්පදානේන සික්ඛාපේති මමංගරු සගාරවේන චිත්තේන අහං වන්දාමි තං ගරුම්. භාග්‍යවත් බුදුජාණන් වහන්සේ උපතින් සත් හැවිරිදී වූ පැවිද්ද කිව්වද මට යම් අනුශාසනාවක් කරන්නේ නම් මම එය ඔබ වහන්සේට වැඳ මුදුනින් පිළිගනිමි කියන අදහස මේ ගාථාවෙන් අදහස් වෙනවා. එහෙම තමයි දරුවනේ, නොබගට ගිය බොහෝ පිරිසක් සුබගට ගැනීමට කටයුතු කළ අවස්ථාද බොහොමයි. දේවදත්ත තෙරුන් වහන්සේ සංඝ භේදය සිදු කරලා භික්ෂුන් වහන්සේලා කණ්ඩායමක් රැගෙන ගයා ශීර්ෂයට, එහෙම නැත්නම් ගයා ප්‍රදේශයට ගිය අවස්ථාවේ ඒ පිරිසට කරුණු කාරණා පහදලා දීලා නැවත බුදුරජාණන් වහන්සේගේ සමීපයට කැඳවාගෙන ඇවිල්ලා තියෙනවා මේ සැරියුත් මහරහතන් වහන්සේ. ඒ විතරක් නෙවෙයි, තම මෑණියන් වූ සාරිනම් මිත්‍යා දෘෂ්ටික අදහස් ඇති බැමිණියට පවා නිවන් මගට යොමු කර ඇය සෝවහන් ඵලයට පත්වීම සඳහා කටයුතු කරලා තියෙන බවත් සඳහන් වෙනවා. කෙසේ වෙතත් තම බෑඩියන් සෝවාන් ඵලයට පත් වූ දිනෙහිම උන්වහන්සේගේ පිරිනිවන් පෑම සිදු බව සඳහන් වෙනවා. සැරියුත් තෙරුන් වහන්සේගේ ගුණ වර්ණනා කරමින් බුදුරජාණන් වහන්සේ ආදාහන කටයුතු සිදු කර සැරියුත් තෙරුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා සෑයක් ඉදිකිරීමටද අනුදැන වදාළ බව සඳහන් වෙනවා. හොඳයි දුවේ පුතේ, අපි මීළඟට බලමු මුගලන් මහරහතන් වහන්සේ පිළිබඳව. මුගලන් මහරහතන් වහන්සේගේ ගුණයන් මොනවාද කියලා අපි බලමු. උන්වහන්සේ ශාසනයේ පැවැත්ම සඳහා තම වගකීම් සහ කැපවීම, අවබෝධ, ආදර්ශ සම්පන්න ලෙස කටයුතු කළ මහරහතන් වහන්සේ නමක් මුගලන් මහරහතන් වහන්සේ. තමන් වහන්සේගේ ඉරිදු බලය යොදාගෙන සිදු කළ කාර්යයන් මොනවාද කියලා අපි බලමු. මේ මුගලන් මහරහතන් වහන්සේ නොබගට ගිය දේවදත්ත පාක්ෂික භික්ෂුන් වහන්සේලා සුමගට ගැනීමට කටයුතු කළා. නොමගට ගිය දේවදත්ත හාමුදුරන්ගේ භික්ෂු වහන්සේලා, එහෙම නැත්නම් දේවදත්ත හාමුදුරන්ට පක්ෂපාතී විහිටි භික්ෂුන් වහන්සේලා යහපත් මාර්ගයට ගැනීමට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ දරුව අහලා ඇති මච්චරී කෝසී සිටුතුමාගේ කතාව. මේ මච්චරී කෝසිය සිටුතුමාගේ මසුරුකම දුරු කිරීම සඳහා මුගලන් මහරහතන් වහන්සේ කටයුතු කරපු ආකාරයත් අහලා ඇති. ඒ වගේම තමයි නන්දෝපනන්ද නාගරාජයාව දමනය කළ ආකාරය. ඒ වගේම තමන් වහන්සේගේ ශරීරය තුළ, මුගලන් මහරහතන් වහන්සේගේ ශරීරය තුළ මාරයා පෙරලි කළ අවස්ථාවේදී තමන් වහන්සේද පෙර කාලෙක මාරයාව උපත ලැබූ අවස්ථාවක් ගැන සඳහන් කරමින් මාරයාව දමනය කරලා තියෙනවා. මුගලන් හාමුදුරන්ගේ ශරීරය තුළ මාරයා පෙරලි කරන අවස්ථාවේදී තමන් වහන්සේත් මීට පෙර කාලයක මාරයාව උපත ලැබූ බව, එහෙම නැත්නම් උපත ලැබූ අවස්ථාවක් ගැන සඳහන් කරලා මේ මාරයාව දමනය කළා කියලා සඳහන් වෙනවා. තවත් අවස්ථාවක් වශයෙන් බුදුරජාණන් වහන්සේ මාතෘ දිවි රාජයාට අභිධර්මයේ දේශනා කිරීමට දෙව්ලොවට වැඩම කළ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මාතෘ දිවි රාජයාට ධර්මයේ දේශනා කිරීම සඳහා දිව්‍ය ලෝකයට වැඩම කළ අවස්ථාවේදී එමෙතරතුරු සවිස්තරාත්මකව පැහැදිලි කරමින් ජනතාවට ධර්මයේ දේශනා කරලා තියෙනවා. ඒ විතරක් නොවේ, මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ, නිරය ආදී මේ ස්ථානවලට වැඩම කරලා සත්වයන් කරන ලද පින්පව්හා ඒවායේ විපාකයන් පිළිබඳව පැහැදිලි කරමින් ධර්මයේ දේශනා කිරීමකුත් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ තමන්ට ලැබෙන ඉරිත් බලය අනිසිලිස භාවිතා කරේ නැහැ. උන්වහන්සේ තමන්ගේ බලය අනිසිලිස භාවිතා කරේ නැහැ. මුගලන් මහරහතන් වහන්සේ දේශනා කළ ධර්ම දේශනාවන් බුදුන් වහන්සේ පවා ශ්‍රවණය කරමින් ඒවා අගය කරලා තියෙනවා. ඒ බව සූත්‍ර පිටකයේ සඳහන් වෙනවා. දරුවනි, මුගලන් මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ ඉරිදි බලය යොදා ගනිමින් ධර්ම දේශනා කිරීම නිසා බොහෝ පිරිසක් මේ මුගලන් තෙරුන් වහන්සේ කෙරෙහි පැහැදිලි තෙරුවන් සරණ ගොස් ධර්මය අවබෝධ කරගත්තා. ඉතින් මේ හේතු නිසා අන්‍ය තීර්ථකයන් මේ මුගලන් තෙරුන් කෙරෙහි වෛරයක් ඇති කරගත්තා. එහෙම වෛරය ඇති කරගෙන මුගලන් තෙරුන්ව ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණවල යෙදුණා. මුගලන් තෙරුන් වහන්සේ ඝාතනය කිරීමේ කුමන්ත්‍රණවල යෙදුණා. පළමු අවස්ථාවේ හා දෙවන අවස්ථාවේදී උන්වහන්සේ ඉරිදි බලය යොදා බේරුණා. නමුත් දරුවනි, මේ තුන්වෙනි අවස්ථාවේදී උන්වහන්සේ ඉන් බේරීමට උත්සාහ ගත්තේ නැහැ. ඒකට හේතුව ලෙස සැලකෙන්නේ උන්වහන්සේ පෙර ආත්ම භවයක තම දෙමාපියන් මරා ඇති බැවින් පාප කර්මය නොවැළැක්වේ හැකි දෙයක් යැයි හිතලා සොරොන් විසින් පහර දී උන්වහන්සේ මරණයට පත් වුණා කියලා හිතලා එතනින් හොරු ටික විසිරලා ගියා. ඒ අවස්ථාවේදී ඉරිත් බලය නැවත බල ගන්නවාගෙන බුදුන් වහන්සේ ළඟට ගිහිල්ලා ඉරිදි පාතිහාරය පාල වැදලා අවසර අරගෙන මේ කාලශිලාව කියන ස්ථානයට වැඩම කරවලා පිරිනිවන් පෑවා කියලා සඳහන් වෙනවා. බලන්න කොයිතරම් උසස් තත්ත්වයට පත් වුණත් තමන් කරන ලද අකුසල කර්මවල විපාක තමන්ට ලැබෙන බව මේ මුගලන් හාමුදුරන්ගේ කතා ප්‍රවෘත්ති තුළින් එම සිද්ධිය තුළින් අපි හැම කෙනාට මේක පැහැදිලි කරනවා. ඊළඟට දුවේ පුතේ, අපි සාංසාරික වශයෙන් කියන මේ සසර ගමන් කරන විට අප්‍රමාණ වූ කුසල් දහම්වල බලය හේතු බුදු සසුනට ඇතුළත් වෙලා පැවිදි උපසම්පදාව ලබා මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙලා කළ සේවාව අනන්තයි අප්‍රමාණයි. ඉතින් මේ දෙදෙනම එහෙම නැත්නම් දෙනම වහන්සේගේ චරිතවලින් අප ජීවිත ආලෝකමත් කර ගැනීම සඳහා ආදර්ශ අනන්ත අප්‍රමාණව තියෙනවා. ඒවා අපේ ජීවිතයට එක් කරගන්න පුළුවන්. තම වගකීම් නිසි පරිදි හැඳිනගෙන ක්‍රියා කරමින් ගුරු ගෞරවය, කල්යාණ මිත්‍ර ආශ්‍රය, නිහතමානී බව, චාම් සරල දීපවැත්ම, පරාර්ථ සේවය ආදී මේ උත්තරීතර ගුණධර්ම උන්වහන්සේලාගේ චරිතවලින් පෙන්නුම් කරනවා. දුවේ පුතේ, දැන් අපි ආපහු හැරිලා බලමු මේ පාඩමේ මුල සිට අවසානයේ දක්වා මේ චරිත දෙක ක්‍රියා කර ඇති ආකාරයේ කරුණු වශයෙන් මොනවාද කියලා. හොඳයි. ගිහි අවදියේ සිටම කලන මිතුරන් වශයෙන් කටයුතු කිරීම, ඒ වගේම උපතිස්ස කෝලිත නම් වූ මේ දෙදෙනා ගිරග්ග සමජ්ජන සැඩකෙළියේ නරඹා ජීවිතේ හරය සෙවීමට තීරණය කිරීම, ඔවුන් පරිබ්‍රාජකයන් ලෙස සත්‍ය ගවේෂණයේ යෙදීම, ඊළඟට අස්සජී මහරහතන් වහන්සේ දේශනා කළ ගාථාවෙහි මුල්පදය අසා උපතිස්ස පිරිවැජියා සෝහන් තත්ත්වයට පත්වීම, එවැගේම කෝලිත පිරිවැජියාද පසුව උපතිස්ස පිරිවැජියාගෙන් එම ගාථාව අහලා සෝහන් තත්ත්වයට පත් වුණා. එවැගේම තමයි උපතිස්ස කෝලිත දෙදෙනා සැරියුත් මුගලන් නමින් බුද්ධ ශාසනයට ඇතුළත් වුණාගෙන් පස්සේ ප්‍රසිද්ධියට පත් වුණා. ඒ වගේමයි මේ දෙනම වහන්සේට බුදු සසුනේ අග්‍ර ශ්‍රාවක තනතුරු පිරිනැමීම, ඊළඟට ගුරු ගෞරවයේ නිහතමානී බව, අන්නය පහදවා ගැනීම, විචාරශීලී බව, ඉවසීම, නොබකට ගියාය සුමකට ගැනීම කියන ලක්ෂණ උන්වහන්සේලා තුළ තිබුණා. දකුණත් සව් තනතුර, ප්‍රඥාවන්ත භික්ෂූන් අතර අගතනතුර, ධර්ම සේනාධිපති තනතුර, සැරියුත් මාහිමිපාණන් වහන්සේට, එහෙම නැත්නම් සැරියුත් තෙරුන් වහන්සේට ලැබුණා. මුගලන් තෙරුන් වහන්සේ වමස්සව් තනතුරත්, ඉරිදුමෙතුන් අතර අගතනතුරත් ලැබුණා. ඒ වගේම තමයි සැරියුත් මුගලන් දෙනම වහන්සේ බුදුරජාණන් වහන්සේ අගය කරලා තියෙනවා, ඇගීමට ලක් වෙලා තියෙනවා. මේ පාඩමේ මුල සිට අග දක්වා අපි තොරතුරු ඉගෙන ගත්තා. ඉතින් මේ දෙනම වහන්සේගෙන් අපේ ජීවිත ආලෝකමත් කර ගැනීමට ගත හැකි ආදර්ශ මොනවාද කියලා අපි ආපහු හෙළලා බලමු. අපේ ජීවිතවලට ගන්න තියෙන ආදර්ශ වශයෙන් දරුවෙනි කරණ කියන හැම දෙයක් ගැනම විමසලිමත් වෙන්න ඕන. ඒ වගේම තමයි විනෝද වීම පමණක් ජීවිතයේ පරමාර්ථය ලෙස සලකන්න හොඳ නැහැ. ඊළඟ කාරණාව වශයෙන් පොරොන්දු අමතක නොකර නිසි පරිදි යුතුයකම් ඉටු කරන්නට ඕන. ඒ වගේම තමයි තමාට කුඩා කල ඉගැන්වු ගුරුවරුන්ට පවා ගෞරව දැක්විය යුතුයි. ඒ වගේම ගුරුවරුන්ගේ පැසසුමට ලක්වන දක්ෂතා ගොඩනගා ගැනීම, තම හිතවතුන් නොබග යන විට බුදුන් ඔවුන් සමග කටයුතු කරලා ඔවුන් යහමගට ගැනීමට කළ හැකි දෙයක් කිරීම, කොතරම් උසස් තත්ත්වයකට ගියත් කලකම් පළ දෙන බැවින් පුංචි පවක්වත් නොකර සිටීමට උත්සාහ දැරීම, තම දෙමාපියන් ආගමට දහමට ලැදියාව නැත්නම් ඔවුන් තුළ ආගමික ලැදියාව ඇති කිරීම සඳහා කටයුතු කිරීම, මේ අපට ගත හැකි ආදර්ශ ජීවිතවලට අදාළ කරගන්න උත්සාහ ධර්ම. සිස්ස ජීවිත ගත කරන ඔබටත්, සමාජයේ ඕනෑම තරාතිරමක කෙනෙකුටත් මේ චරිත දෙකෙන් ගත හැකි ආදර්ශ ලබාගෙන ජීවිත ආලෝකමත් කර ගැනීමට අදිෂ්ඨාන කරගනිමු. එහෙමනම් දුවේ පුතේ, අද දවසේ මේ පාඩමේ තොරතුරු පිළිබඳව ඊට වඩා මං කියන්න අදහස් කරන්නේ නැහැ. මොකද මේ පාඩමින් මේ දරුවන්ට අභ්‍යාසයක් ඇගීමක් වශයෙන් අභ්‍යාසයක් කරගෙන එන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්න ටික ලියාගන්න සූදානම් වෙන්නේ දැන් ඔබේ අභ්‍යාස පොතත් පෑන ළඟට ගන්න. මේ පාඩමට අදාළ පළමු ප්‍රශ්නය එහෙමනම් ලියාගන්න. සැරියුත් මුගලන් දෙනමගේ ගිහි කල නම් මොනවාද? සැරියුත් මුගලන් දෙනමගේ ගිහි කල නම් මොනවාද? දෙක, සැරියුත් මුගලන් දෙනම වහන්සේගේ මව්වරුන්ගේ නම් වෙන වෙනම ලියන්න. තුන්වෙනි ප්‍රශ්නය, විනෝදයේ පමණක් ජීවිතයේ පරමාර්ථය නොවන බව තේරුම් ගත්තේ කිනම් සැණකෙළියක් නැරඹීම නිසාද? හතරවෙනි ප්‍රශ්නය, පැවිදි වීමෙන් පසු සැරියුත් මුගලන් දෙනම වහන්සේට ලැබුණු අගතනතුරු වෙන වෙනම ලියන්න. පස්වෙනි ප්‍රශ්නය, බුදුරදුන් විසින් මෙම දෙනම වහන්සේ අගය කළ සිද්ධි දෙකක් කෙටියෙන් සඳහන් කරන්න. හයවෙනි ප්‍රශ්නේ, කොතරම් උසස් තත්ත්වයකට පත්වුවද පුංචි වරදක්වත් සිදු නොකළ යුතුය යන ආදර්ශය ලබා දෙන අවස්ථාවක් සඳහන් කරන්න. හත්වෙනි ප්‍රශ්නය, පොරොන්දු අමතක නොකර යුතුකම් ඉටු කිරීම කුමන මිතුරෙකුගේ ලක්ෂණයක්ද? අටවෙනි ප්‍රශ්නය, ශිෂ්‍ය ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා මෙම අගසව් චරිත දෙකෙන් ගත හැකි ආදර්ශ මොනවාද? නවවෙනි ප්‍රශ්නය, අගසව් දෙනම වහන්සේලා තුල පැවති සුවිශේෂී ගුණාංග වෙන වෙනම වගුගත කරන්න. දහවෙනි ප්‍රශ්නය, පාඩමෙහි ඇතුළත් තදහූ පබ්බජිතෝ සන්තෝ යන ගාථාව සහ ඕවාද සිප්පදානේන යන ගාථාව කටපාඩම් කරන්න. එවනම් දරුවනි, අදට ඔබෙන් සමු ගන්නාම බුව මහාවිද්‍යාලයේ බුද්ධ ධර්මයේ විෂය භාර ගුරුතුමා සුසත් කලණසිරි කුමාර ලියනගේ. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
බුද්ධ ධර්මයේ පාඩම ඔබට කියලා දුන්නේ බදුල්ල ඌව මහා විද්‍යාලයේ සුසන්ත කලනසිරි ගුරුපියාණන්.